Questions.
Prasne.
I am asking this question regarding all Mahasangha with huge respect. Can a person develop his mind to samadhi without having love, kindness, humanity within him or her? It's important as sila, right?
Swamin Mahansa Mamme Mahasangratne Dham Gauruven Me Prasne Ahanne. මනස දියුණු කරන්න පුළුවන් ද පුද්ගලයෙක්ට සමාධිය වෙත ආදරය කරුණාව සහ මනුෂ්‍යත්වය ඒ කෙනා තුළ නැතිව සීලය වැදගත් නේද? ස්තුති.
Yes, they are really important.
Oh, ඒවා වැදගත්.
Exactly how important that sometimes that people just even with a little bit of sila can just about get some samadhi, but they can't really maintain it.
විශේෂයෙන්ම පොඩ්ඩක් සීලය ආරක්ෂා කරපු අයට ටිකක් සමාධිය වැඩෙනවා, නමුත් මුළුමනින්ම නෙවෙයි.
Always to say that the second factor, the samasankapa, of being able to renounce, be kind and be gentle, is important.
අපි නිතරම කියන්නේ සම්මා සංකප්ප කියන දෙවනි මාර්ගංගයට අනුව අපි අතහැරීම නිවැරදි සංකල්පනාව කියන එක වැදගත්. තරහ නොගෙන අවිහිංසාව දිනු කිරීම.
As many people know that love can be attachment. That English word is not very accurate.
බොහෝ අය දන්නවා love කියන එක ආදරය කියන එක ඇලීමට භාවිත කරන එකක්. එතකොට එය හොඳ ඉංග්‍රීසි වචනයක් නෙමෙයි.
So I think we'll go to the next one.
ඊළඟ ප්‍රශ්නය.
My understanding is that one is not able to let it go and let it be, unless one is disenchanted internally on the five senses and craving, and also until a strong chanda is developed to attain nibbana. Please explain.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පංචකාමයේ හා තණ්හාව ගැන අතුලාන්තයෙන්ම කලකිරි ඒවා මනසින් පිළිකුල් කර නිර්වාණය ගැන බලවත් ඡන්දයක් ඇති කර ගන්නා තුරු let it go එයට යන්න දෙන්න හා let it be එයට තියෙන ඉඩදරින්න යන කාරණා ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බව මාගේ හැඟීමයි. එය එසේ නොවේද?
One of the problems with having the aspiration to achieve nibbana is that people don't know what they're trying to achieve.
නිවන ලබා ගන්න අදිෂ්ඨාන කිරීමේ ප්‍රශ්නේ තමයි බොහෝ වෙලාවට මිනිස්සු දන්නේ නැහැ මොකද්ද ඒගොල්ලෝ ළඟා වෙන්න හදන දේ කියලා.
It's only when one is a stream winner that one really understands what nibbana is.
යම් කෙනෙක් සෝවන් ඵලයට පත් වුණාට පස්සේ තමයි නිවන කියන්නේ මොකද්ද කියලා හරියටම වටහා ගන්නෙ.
So before that time, one is aspiring, but one is not really sure what one is aspiring for.
ඊට කලින් බොහෝ වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා, අදිෂ්ඨාන කරනවා, නමුත් දන්නේ නැහැ අපි අදිෂ්ඨාන කරන්නේ මොකද්ද කියලා.
So I usually advise people, don't aspire for nibbana, aspire for peace, for kindness, for renunciation.
එහෙනම් මම මිනිස් බොහෝ අයට උපදෙස් දෙන්නේ නිවනට අදිෂ්ඨාන කරන්න එපා, ඔබ අදිෂ්ඨාන කරන්න සාමයට, අතහැරීමට සහ කරුණාවට.
The things you know what they are.
ඔබ දන්න දේවල් වලට ඔබ අදිෂ්ඨාන කරන්න.
And to be able to let it go and let it be. You let it go, let it be, and then you become, I think, disenchanted. I think, do you mean like viraga, or detached from the five senses? What does it say there? For disenchanted.
Yeah, so it says, the word is, like, yeah, I think that, adhinosanya could work.
Yeah, that's very good, yes. Yeah. That's when you see the dangers and uselessness of the five senses. That makes it easier to let it go.
ආදීනවේ දැක්කට පස්සේ පහසු වෙනවා අතහරින්නට.
So just to make sure that you understand the difference between let go and let it be.
ඔබ තහවුරු කරගන්න අතහැරීම සහ තියෙනැරීම කියන දෙක අතර වෙනස හඳුනාගත්තද කියලා.
You let go of your will.
ඔබ ඔබේ චේතනාව අතහරිනවා.
And whatever's in this present moment, you let that be.
දැන් මේ මොහොතේ තියෙන මොකද්ද? එයට ඔබ ඒ තියෙන ඉඳහරිනවා.
You don't know what you're supposed to let go of and what you're supposed to let be. It gets very confusing.
ඔබ දන්නේ නැත්නම් අතහරින්න ඕනි කොයි වෙලාවෙද, තියෙන්න හරින්න ඕනි කොයි වෙලාවෙද කියලා ඔබට ඒක ප්‍රශ්න ව්‍යාකූල වෙන්න පුළුවන්.
Because you could let go of your precepts and let your kilesha be.
ඔබට පුළුවන් ඔබේ සීලය අතහැරලා ඉවර වෙලා ක්ලේශයන් වලට තියෙන දෙන්නත්.
So be very careful. It's the controlling, the doing, the will that you let go of. And whatever is left, you just let it be.
ඒ හින්දා ඔබ ප්‍රවේශම් වෙන්න ඔබ අතහරින්නේ ඒ පාලනය කරන කෙනා ඔබේ චේතනා බලය කියන එක. ඒ හින්දා ඔබ හොඳින් අවබෝධයෙන් මේ කටයුතු කරන්න.
Please explain if the bhikkhus who became arahats through vipassana are able to develop abhinya psychic abilities.
පින්වත් ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනා වඩා අරහත්ත්වයට පැමිණෙන උතුමන්ට අභිඥා එරදි බල ලැබෙන්නේදයි පහදා දෙන්න.
I know of no bhikkhus who've become arahats through vipassana.
මම දන්නවා කිසිම භික්ෂුවක් රහත් භාවයට පත් වෙන්නේ නැහැ විපස්සනාවෙන්.
I only know of bhikkhus who've become arahats through the Eightfold Path.
මම දන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා රහත් වෙන භික්ෂුන් ගැන පමණයි.
You have probably been asked this question many times before. I was wondering what your take is on the story of Venerable Mahamoggallana in the fourth Parvatika. He informs the Sangha that while he was abiding in Anandriya Samadhi, he heard the sound of elephants. The Sangha reported this to the Buddha that it's not possible to do this, and that Venerable Mahamoggallana was Parvatika. In response, the Buddha talks about Aparisuddhi Samadhi, a samadhi that is not completely pure. So from this passage it seems that in the fourth jhana probably arupas are not completely purified, as it's possible to hear sounds.
මන් දන්නවා ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ බොහෝ දෙනෙක් අහලා තියෙනවා කියලා. බොහෝ වෙලාවට මම කල්පනා කර කර සිටිය දෙයක් තමයි මහා මොග්ගල්ලාන හාමුදුරුවන්ගේ කතාව ගැන සහ එය හතරවෙනි පරාජිකාවට අදාළ වෙන ආකාරය ගැන. සංඝයාට උන්වහන්සේ දැනුම් දෙනවා උන්වහන්සේ ආනෙන්ජ සමාධියේ ඉන්නකොට අලින්ගේ ශබ්ද ඇහුණ කියලා. එතකොට එය සංඝයා විසින් බුදුන් වහන්සේට දැනුම් දෙනවා. එහිදී බුදුන් වහන්සේ එය කළ නොහැකි දෙයක්, විය නොහැකි දෙයක් සහ මහා මොග්ගල්ලාන තෙරුන් පරාජිකා වුණා කියලා දැනුම් දෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ සංඝයා තමයි බුදුන්ට මේ පරාජිකා වීමත් දැනුම් දෙන්නේ. ඒට පිළිතුරු වශයෙන් බුදුරජාන් වහන්සේ අපරිසුද්ධෝ සමාධි, සමාධිය සම්පූර්ණයෙන්ම පිරිසිදු නො වූ ස්වභාවයක් ගැන කතා කරනවා. එතකොට මේ ඡේදයට අනුව එයින් අදහස් වෙන්නේ හතරවෙනි ධ්‍යානය සහ එහෙම නැත්නම් අරූප සම්පූර්ණයෙන්ම පිරිසිදු නො වූ ස්වභාවයක් තියෙනවා කියන එකත්, ඒ තුලින් ශබ්ද ඇහෙනවා කියන එකත්ද.
So that is not how I remember the Vinita Vatu of the fourth Parajika.
මේ විදිහට නෙමෙයි හැබැයි මට මතක හතරවෙනි පරාජිකාවේ විනීත වස්තුව.
මහමොග්ගල්ලාන did have psychic powers.
මහමොග්ගල්ලාන තෙරුන්ට එර්ධි බල තිබුණා.
And he claimed to have seen people who had died being chased by dogs or various other demons.
උන්වහන්සේ ප්‍රකාශයක් කළා මැරුණු මිනිස්සු බල්ලන් විසින් එළවනවා කියලා සහ යක්ෂයන් විසින් එළවනවා දැක්කා කියලා.
And the Sangha never decided that he was Parajika.
සංඝයා තීරණය කළේ නැහැ උන්වහන්සේ පරාජිකා වුණා කියලා.
They referred the matter to the Buddha.
සංඝයා වහන්සේලා කළේ බුදුන් වහන්සේට මේ දැනුම් දීම.
When the Buddha was around, he would be like the judge, not the Sangha.
බුදුන් වහන්සේ ඉන්නකොට බුදුන් වහන්සේ තමයි තීරණය ගන්නේ, සංඝයා නෙමෙයි.
Especially when it comes to the affairs of psychic powers.
විශේෂයෙන්ම එර්ධි බල වගේ දේවල් වල සම්බන්ධයෙන්.
And the Buddha confirmed, yes, that those beings existed, and people with psychic powers with that ability to have the dipa sota, they could do that.
දිබ්බචක්කුව තියෙන අයට බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ සැබවින්ම ඒ හැකියාව තියෙන්න පුළුවන් කියලා.
And I never remember reading about an aparisuddha samadhi.
මට මතක නැහැ අපරිසුද්ධ සමාධියක් ගැන කියවීමක්.
What I do remember is that as the basis of the fourth jhana, when you emerge from that fourth jhana, the mind can develop the iti.
මට මතක තියෙන එකම දේ තමයි සතරවෙනි ධානයේහි මූලයන් ගැන ඔබ සතරවෙනි ධානය මිදුනට පස්සේ ඔබට you can remember it the
sorry
so after
no just you when can... you emerge from a fourth jhana after you emerge you can develop it
සතරවෙනි ධානයෙන් මිදුනට පස්සේ ඔබට පුළුවන් එර්දීන් දිනු කරන්නට.
So I never seen anything about aparisuddho samadhi in that context.
Aparisuddha samadhiyak gana e sandarbhaya tula kisima deyak mata dakinna bæ.
But I, just for your information, that when I first went to Thailand and stayed with Ajahn Chah, there was one of his monks who developed Dipasota.
ඔබවහන්සේලාගේ තොරතුරු සඳහා මම කියන්නේ මම තායිලන්තයේ අචංචා හාමුදුරුව ගාවට ගිහම එහි වැඩ සිටිය එක භික්ෂුවකට දිබ්බසෝත දියුණු වී කරපු හැකියාව තිබුණා.
He claimed to hear conversations which were taking place in the market maybe 10 kilometers away.
උන්වහන්සේ ප්‍රකාශ කළේ කිලෝමීටර් 10ක් විතර ඈතින් තියෙන කඩවල් සාප්පුවල ශබ්ද උන්වහන්සේට ඇහෙනවා කියලා.
And so the monks investigated.
ඊළඟට භික්ෂූන් පර්යේෂණය කළා මේ ගැන.
And they found it was true. That those conversations actually happened.
එතකොට හොයාගත්තා ඒ ඇත්තක් කියලා. ඒ සාකච්ඡා සිද්ධ වුණා කියලා.
But the next day that monk sat on Ajahn Chah's chair saying I'm better than Ajahn Chah. I've got these psychic powers.
ඊළඟ දවසේ අජාන් චා හම්බුරුවන්ගේ ආසනේ ඒ භික්ෂුන් වහන්සේ වැඩ ඉඳලා කිව්වා මම අජාන් චාට වඩා හොඳයි මොකද මට ඍද්ධි බල ලැබිලා තියෙන හින්දා කියලා.
His psychic powers turned to conceit.
ඒ උන්වහන්සේගේ ඍද්ධි බල මාන්නයට හැරුණා.
However, Ajahn Chah was such a good teacher, he took him aside and explained that yes, that was a true psychic power. But that doesn't make you better than any other monk.
කොහොම නමුත් අචාන් චා හාමුදුරුව හොඳ ගුරුවරයෙක් අර හාමුදුරුවන්ට පැත්තකට කතා කරලා කිව්වා ඔව් ඔබට එර්දි බල ලැබිලා තියෙන්න පුළුවන් නමුත් එය අනිත් භික්ෂූන්ට වඩා ඔබ විශේෂ කෙනෙක් වීමට හේතුවක් නෙමෙයි.
And the next day, the next morning, that monk bowed to every monk in the monastery, even monks who were junior to him. And ask forgiveness of every monk. There's about 30 or 40 of us at the time.
ඊළඟ දවසේ ඒ භික්ෂුන් වහන්සේ සියලුම සංඝයා ඉදිරියේ වැඳලා සමාව ගත්තා. 30ක් 40ක් විතර සංඝයා ඉදිරියේ උන්වහන්සේට වඩා වස් වලින් අඩු භික්ෂුන් වහන්සේලාට පවා වැඳලා සමාව ඉල්ලුවා.
And after he finished his lunch, he packed his bowl and robes and left the monastery. Not to disrobe, but to live in solitude. We never saw him again.
දානින් පස්සේ දහවල් දානින් පස්සේ උන්වහන්සේ පාත්‍රයත් සූරත් අරගෙන බැහැර වෙලා ගියා. සිවුරු අරින්න නෙමෙයි, නමුත් හුදෙකලාව වාසය කරන්නට.
So it taught me a very important lesson that the iddhis actually happen, they occur.
එයින් හොඳ පාඩමක් මට ඉගැන්නුවා. එර්දීන් ඇත්තටම ලැබෙනවා තමයි.
But they're very dangerous.
නමුත් ඒවා භයානකයි.
Just like Devadatta, you can think you're better than everybody else.
හරියට දේවදත්ත වගේ උන්වහන්සේට හිතෙන්න පුළුවන් ඔබ අනිත් අයට වඩා හොඳයි කියලා.
So you have to, it's very helpful to be with a very good teacher who you respect, who can tell you it's just psychic powers, it's nothing special.
ඔබ ඒ විට හොඳ ගුරුවරයෙක් සමග හිටියොත් ඔහු උන්වහන්සේ පැහැදිලි කරාවේ මෙය එර්දි බලයක් විතරයි ඔබ කලබල විය යුත්තේ නැහැ කියලා.
Dipamawangso, in your Dharma talk you said that meditation would be boring sometimes. Please explain why it become boring, how to overcome it.
Brahmanso Swami Nuhans ubahansege dharma deshanawak ubahanse sandahan kara bhavanawa epa wena suluyi kiyala samahara welawata. Kohomada ehema epa wenne? කොහොමද එපා වීමෙන් මිදෙන්නේ පැහැදිලි කරන්න.
I said this to one of the monks said this. Not me.
මම නෙමෙයි මේක කිව්වේ කවුරු හරි භික්ෂුවක් කිව්වා කියලා මම කිව්වේ.
It's boring if you want something more, something else.
භාවනාව එපා වෙනවා තමයි ඔබට වඩාත් වඩාත් මොකක් හරි ඕනේ කියලා භාවනා කරන්න ගියොත්.
Or like that story I said about the refugee in Australia working Monday, Tuesday, Wednesday, Thursday, not getting paid.
අර මම කිව්ව කතාව වගේ ඔස්ට්‍රේලියාවට ගියපු සරණගතෙක් සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද වැඩ කරනවා එයාට වැටුපක් ලැබෙන්නේ
නැහැ. And on Friday he got paid.
සිකුරාදට එයාට වැටුප ලැබෙනවා.
If you understand how meditation works, even the meditations you may perceive as boring are really important. Keep on meditating.
එහෙම ඔබ තේරුම් ගන්නවා නම් භාවනාව කොහොමද කෙරෙන්නේ කියලා ඔබ භාවනාව දිගටම කරගෙන යන්න. භාවනාව ඒ ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. සමහර දවසට හොඳින් ඔබට එහි ප්‍රතිඵල ලැබේ.
Next question. Please compile a book that includes all the talks in Sinhala. It'll be very useful to us.
මෙම වැඩසටහනේ සිංහල අනුවාදයේ පොතක් වශයෙන් මුද්‍රණය කොට බෙදා හරින්ට සකස් කළොත් ඉංග්‍රීසි නොදන්න අපට විශාල ප්‍රයෝජනයක් ගත හැකිය. අපට අනුකම්පාවෙන් මේ අදහස ගැන සලිත්තිලිමත් වන සේක්වා.
No, I will not.
මම එහෙම කරන්නේ නැහැ.
Because I can't even speak Sinhala, let alone write Sinhala.
මට සිංහල කතා කරන්නවත් බැහැ, ලියන්න කොහොමවත් බැහැ.
So you know that some of my books have been translated by somebody else into Sinhala.
කවුරු හරි කෙනෙක් විසින් මගේ පොත් පරිවර්තනය කළා තියෙනවා සිංහලට.
And they've got my name on the front cover, Ajahn Brahm.
මගේ නම මුල් පිටේ මුල් කවරේ තියෙනවා අජාන් බ්‍රහම් කියලා.
So I get many, many letters written in Sinhala to me, expecting me to understand what they're writing.
මට බොහෝ ලිපි එනවා සිංහලෙන් ලියලා. ඒගොල්ලෝ හරියට මම ඒව තේරෙනවා වගේ හිතාගෙන.
So for somebody else to write them in Sinhala.
එහෙනම් කවුරු හරි කෙනෙක් සිංහලෙන් මේ පොත් ලියන්න.
Venerable sir, any difference between no thinking and staying present and can't think and staying present?
ස්වාමීන් වහන්සේ වෙනසක් තියනවද සිතන්නේ නැතිව සිටීම සහ වර්තමානයේ සිටීමත් හිතන්න බැරුව සිටීම සහ වර්තමානයේ සිටීමත් අතර
Can't think means that you are mentally disabled.
හිතන්න බෑ කියලා කියන්නේ ඔබ මානසික ආබාධයකට පත් වෙලා.
And that's not to the same as being in jhana or being enlightened.
එය ධ්‍යානවල සිටීම සහ රහත් අවබෝධයේ සිටීමට සමාන දෙයක් නෙමෙයි.
It's a difference between having no lake, a lake with no waves on it, and a lake.
එහි වෙනස තමයි රැලි නැති විලක් සහ රැලි නැති විලක් තිබීම සහ විලක් නැතිවීම අතර වෙනස.
If there's no lake, there can't be any waves.
විලක් නැත්තම් එතන රැලි තියෙන විදියක් නැහැ.
If there's a lake with no waves on, that's because it's developed that.
එහි විලක් නැත්තම් රැලි නැති එය දියුණු කළ නිසායි එහෙම තියෙන්නේ.
That's like no thinking and staying in the present.
එය හරියට සිතන් නැතිව වර්තමානයේ සිටීමට සමානයි.
And the ordinary lake is this thinking in past and future. There's so many waves.
සාමාන්‍ය විල තමයි අතීතයත් අනාගතයත් ගැන හිතමින් බොහෝ රැලි තියෙන විල කියන ස්වභාවය.
According to Ajahn Chah, he says, don't be a doer of meditation. Don't be an attainer. Don't try to become something.
Experience.
Experience of death all the time. Can you please give interpretations of these?
චාහිමියන්ගේ දේශනාවට අනුව ඔබ භවනා කරන්නෙක් වෙන්න එපා. යමක් ලබා ගන්නෙක් වෙන්න එපා. යමෙක් බවට පත් නොවන්න. ඔබ නිතරම මරණයේ අත්දැකීම් අත්විඳින්න. ගුරු හිමියනි මේවට අර්ථකථනයක් ලබා දෙන සේක්වා.
I was with Ajahn Chah for 9 years.
මම අවුරුදු 9ක් අචාන් චා හම්දුරු එක්ක වාසය කරා වැඩ හිටියා.
And now I read some of the books of the translations of what Ajahn Chah is supposed to have said.
මම දැන් කියවනවා අචාන් චා හම්දුරු කිව්වා කියලා හිතලා ලියපු පොත්.
And when I read those translations I think Ajahn Chah never said that.
මම ඒ පොත් කියවද්දි මම තේරුම් ගන්නවා අචාන් චා හම්දුරු කවදාවත් මෙහෙම එකක් කිව්වේ නැහැ කියලා.
So I have to be very careful of translations.
ඒ හින්දා පරිවර්තන පොත් ගැන ඔබ ප්‍රවේශම් විය යුතුයි.
But I agree with all of these this time.
මම මේ ඔක්කොම එක දැන් එකඟ වෙනවා.
So don't be a doer of meditation. Perfect.
භාවනාව කරන කෙනෙක් බවට පත් වෙන්න එපා.
Don't be an attainer.
යමක් ලබන්නෙක් බවට පත් වෙන්න එපා.
We meditate to let go, not to attain.
ඔබ භාවනා කරන්නේ අතහරින්න මොකක් හරි අල්ලගන්න නෙමෙයි දාස.
And don't become something like an arahat or something. You just disappear.
රහත් කෙනෙක් හෝ යම් කෙනෙක් වෙන්න නෙමෙයි බලන්නේ ඔබ ඔබවත් අතුරුදහන් වෙන වීම අත්විඳින්න.
So be a nobody.
ඒ හින්දා ඔබ කිසිම කෙනෙක් නොවුණු කෙනා බවට පත් වෙන්න.
Because I say in English, nobody is perfect.
ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ කියනවා කිසිම කෙනෙක් නොවුණු කෙනා සර්ව සම්පූර්ණයි කියලා.
And experience of death all the time means experience of whatever arises passes away. You can't keep anything.
කොයි වෙලෙත් මරණය අත්විඳින්න කියන එකෙන් අදහස් වෙන්නේ ඇතිවීම නැතිවීම අත්විඳින්න කියන එක ඔබට කිසිම දෙයක් ස්ථිරව දකින්න බැරි නිසා.
Next question. Dear Venerable, dear Bante, as in Anapanasati meditation, should one go through the first two stages of present moment awareness and sustained silent awareness of present moment in walking meditation before focusing on the touch of the feet on the ground, and also metta meditation before saving the life of a helpless tiny one from danger? Please explain how exactly it is done in walking meditation and in metta meditation, Bante. Thank you.
ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ආනාපාන සතිය වඩද්දී යම් කෙනෙක් යා යුතුද පළමුවෙනි ආනාපාන සතිය පියවර දෙක පහු කරගෙන ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිටීම සහ පවත්නා සිහියක නිහඬ සිහියක සිටීම කියන එක ඒත් වර්තමාන මොහොතේ එය සක්මන් භාවනාව වැඩිමිට පෙර කළ යුතුද ඒ කියන්නේ ඔබ පාදය තබන්නට කලින් පොළවේ සහ ඔබ මෛත්‍රී භාවනාවේදී යම්කිසි පුංචි සතෙක් බේරගන්න යනකොට ඒ අවධානය තියෙන්න ඕනද මෙය කොහොමද කෙරෙන්නේ කියලා කරුණාවෙන් පැහැදිලි කරන්න.
So when you are not doing metta meditation but practicing metta,
ඔබ මෙත්ත භාවනාව
please no need to develop present moment awareness and sustained silent awareness when you see a snake coming towards me. Just shout out, Ajahn, snake, get out of the way. So don't do any preparations, just do it.
ඔබ සූදානම් වෙවි ඉන්නපා එය කරන්න. සතෙක් වෙනව දැක්කොතින් කාට හරි කියන්න සර්පෙක් සර්පෙක් කියලා.
But when it comes to doing metta meditation or walking meditation, it does help to arouse mindfulness at the very beginning.
සක්මන හෝ මෛත්‍රිය වඩද්දී වඩන්ට කලින් උපකාරී වෙනවා මේ වර්තමානයේ සිහිය කියන එක ආරම්භයේදී.
So developing the awareness in the present moment and being silent is just one way of explaining how to develop mindfulness before you put that mindfulness on something like metta or your feet.
අවදිමත් භාවය සහ වර්තමානයේ නිහඬව සිටීම කියන එක ඇත්තටම මෛත්‍රියටත් සක්මනටත් කලින් උපකාරී වෙන ඒවා උදව් වෙන්නට උපකාරී වෙන කාරණා විදියටයි පැහැදිලි වෙන්නේ.
So whatever meditation practice you do, just arousing mindfulness at the beginning is really important.
කුමන භාවනාව ඔබ කළත් මුලදී සිහිය දියුණු කිරීම ඉතාම වැදගත්.
Venerable sir, the following is a quote from your book Mindfulness This and Beyond. Only when one has been instructed in Dharma and its experience of jhana will one discover nibbana. Please explain your use of the word discover instead of attain, which is a common terminology.
Swamin Mahansa, pahata tiyenne obahansayage sihiya suwaya saha ehin eha kiyana pote upotena upata gat ekak ehi tiyenne kenekuta යම් කෙනෙකුට උපදෙස් ලැබිලා තියෙනවා නම් ධර්මයට අනුව එයා ධ්‍යාන ලැබුවා කියලා එවිට තමයි ඒ කෙනා නිවන අත්විඳින්නේ මේ ගැන එතකොට නිවන සොයා ගන්නා කෙනා කියලා ඔබ වහන්සේ ඒ වචනේ භාවිත කරන්නේ ඇයි ඇතේන් කියන වචනේ සමවැදීම කියන වචනේ භාවිත නොකර මොකද එය තමයි පොදුවේ භාවිත වෙන වචනය.
Because I think here I was describing the arrival or the discovery of Sotapanna.
මෙහිදී මම පැහැදිලි කරමින් ඉඳලා තියෙන්නේ සෝවාන් වීම සොයා ගැනීම ගැන.
Just like the story it was Puranna Siddhartha, the two monks who said that they looked down the well and they could see the water but they could not reach it. Siddhartha and Puranna were the two once returners. There was two monks, I think it's the Kithagiri Sutta, where they said there were stream winners but they weren't arahats. What's the difference? They said, like looking down a well, seeing the water, but not being able to reach it.
කීටාගිරි සූත්‍රයේ සඳහන් වෙනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් ගැන පුරාණ සහ සිද්ධාර්ථ වෙන්න පුළුවන්. එහි සඳහන් වෙන්නේ the difference between whom?
Stream winner and an arahat.
රහතන් වහන්සේ කෙනෙක් සහ සෝවන් වෙච්ච කෙනෙක් අතර වෙනස. ඒගොල්ලෝ ලින්දකට බැල බැලුවටින් වෙනස තමයි. What they can't see, what
they can see the water in the bottom of the well. They know where the water is.
ඒගොල්ල දන්න වතුර තියෙන්නේ කොහෙද කියලා ලින්ද ඇතුලේ.
But they don't have a bucket and rope to pull it out.
ඒගොල්ලන්ට භාජනයක් සහ ලණුවක් නැහැ වතුර ඇදලා ගන්න.
So that's one of the reasons they can see the Nibbana, but you can't reach it yet.
ඒ ඇයට නිවන දකින්න පුළුවන් නමුත් ඒට සමීප වෙන්න ක්‍රමයක් ඒගොල්ලන්ට නැහැ.
In Bahya Dharuchiniya Sutta, the Buddha has said, "Na nimitta gahi hoti," not to take a nimitta. That in your discourse, nimitta and developing nimitta has a prominent place. So there's a difference. Kind of explains.
Bahya Dharuchiniya Sutra sandhan na Buddhajan vah sandhan kala kela na nimitta gahi hoti kela nimitta grahane karan nipa kela. Namut obhanshe ge sakachchavala. නිමිත්ත සහ නිමිත්ත දියුණු කිරීම ගැන මූලිකත්වයක් දීලා තියෙනවා. මෙහි වෙනසක් තියෙනවා. මෙය විස්තර කරන්න.
Indeed, in the Upakalesa Sutta, nimitta has a very prominent place.
ඔව්, Upakalesa Sutrahi නිමිත්තට ප්‍රධාන තැනක් හිමි වෙලා තියෙනවා.
But in this sutta, I'm not quite sure of the context. Nimitta gahi hoti. It means they never managed to basically sustain the nimitta and enter into it.
Me sandarbhe tule mukakda dahas wenne kiyala mama dan mata sthirawa kiyanna beha. Namuth meen adahas wenawa atte nimitta pawathwa gena yamak gena.
But also the nimitta is used for different meanings in different places.
Oh, e wageema nimitta kiyana eka vivida tangala vivida arthayen bhavitha karala thiyenawa.
In the Vinaya, the nimitta are the stones which mark the seema.
Vinayata anuwa nimitta kiyala kiyanne seemawa salukunu karana paashana walata.
It can mean some sign or distinguishing feature.
Eyen adahas wenna puluwan yam salakunak yam yam dewal handuna gannata lakshana handuna gannata.
So the nimitta which is in the jhanas is sometimes called a samadhi nimitta. Or sometimes a citta nimitta.
Dhyana wala tiyena nimitta samahara welawata samadhi nimitta kiyala ho samahara welawata citta nimitta kiyala sandahan wenawa.
So there's no doubt that the nimitta is important to develop, does have a prominent place. Otherwise the Lord Buddha would never have taught at length the Upakalesa Sutta.
Upakalesa Sutre etarang deergha vashayen Buddharajan wahanse nimitta gana sandahan karana ekak neha. නිමිත්ත ඒතරම් වැදගත් නොවුන නම් එහිඳ නිමිත්ත ඒතරම්ම වැදගත් කියන එක ගැන සැකයක් නැහැ.
So this one over here, I'll check out for you to see what the context is.
මම මෙහි සන්දර්භය හොයලා බලන්නම් ඔබ වෙනුවෙන්.
This question, feelings exist as long as the aggregates exist. Through contemplation of feelings, do they vanish?
උපාදාන ස්කන්ධ පස් දෙනා පවතින තාක් වේදනාව පවතී. වේදනානුපස්සනා වැඩිමෙන් ඇසකන නාසය දිව ශරීරය යන පංච උපාදාන ස්කන්ධය ඇසකන්දාසේ දිව ශරීරයේ නෙමෙයි පංච උපාදාන ස්කන්ධය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික නැති වී යන්නේද ඒ වායේ හටගන්නා වේදනාවන් පහවන්නේද
They vedana connected to the five senses those vedana vanish to the experience of first jhana
වේදනාවන් පංච ඉන්ද්‍රියන් වලට සම්බන්ධයි ඒවා පළවෙනි ධ්‍යානයේදී නැති වෙලා යනවා
not by practicing the second satipatthana
දෙවෙනි සතිපට්ඨානයේ පුහුණු වීමෙන් නෙමෙයි එය නැති වෙලා යන්නේ
and the and also the well anyway the sukha and dukkha vedanas associated with the citta they disappear at the fourth jhana
කොහොම නමුත් සුඛ සහ දුක්ඛ වේදනා චිත්තයත් එක්ක සම්බන්ධයි ඒවා සතරවෙනි ධ්‍යානයේදී අතුරුදහන් වෙලා යන්නේ
and the last vedana the upekha associated with the manovijnana that ceases at nirodha
upekha vedanawa antim vedanawa manovijnanayata sambandha wenne e nirodhayedi tamai duru vela yanne niruddha wenne
but through the practice of the second satipatthana if you've had experience of jhanas you can understand that how these vedana are caused and because if their cause is taken away the passa goes then so does the vedana it's subject to cessation
ඔබට පුළුවන් දෙවනි සතිපට්ඨාන වේදනානුපස්සනාව භාවිත කරලා මේ වේදනාවල් හටගන්න ආකාරය දැනගන්නට මෙහිදී ස්පර්ශය අතුරුදහන් වුණාම එහි ප්‍රතිඵලයත් අතුරුදහන් වෙනවා වේදනාව අතුරුදහන්
Here's a good example of when people translate Ajahn Chah that they don't say what I heard. According to your teacher, Lungpu Cha, Ajahn Chah, He had clearly mentioned his books after an explanation of exhaustion. However, you do not need such a deep state of samadhi in order to realize Nibbana. On another occasion, he also has warned, it is okay to practice absorption. It is a tool if you know how to use it. And of course, Lungpo Lim and Lungpo Sumedho emphasize the same. They both very seldom talk about deep states of samadhi. These teachings based on mindfulness on daily activities. Why do you have different teachings from them?
මේ ප්‍රශ්නය හොඳම උදාහරණයක් වැරදි අර්ථකථන අජන් චාහම්බුරුවන්ගේ ඉගැන්වීම ගැන ඔබ වහන්සේගේ ගුරුවරයා වෙන ලුම්පු චා තනුව උන්වහන්සේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන උන්වහන්සේගේ පොත්වල යම්කිසි සමාධියකට වැඩුවට පස්සේ එබඳු ගැඹුරු සමාධියක් අවශ්‍ය නැහැ නිවන අවබෝධ කරගන්න කියලා ඒ පොත්වල සඳහන් වෙලා තියෙනවා වෙනත් තැනක උන්වහන්සේ අනතුරු හංගවල තියෙනවා ගැඹුරු සමාධියේ වැඩෙන එක කමක් නැහැ නමුත් එය උපකරණයක් පමණයි හැබැයි හරියට පාවිච්චි කරන්න දන්නවනම් ඉතින් ඔබ වහන්සේ සහ ලුම්පෝ ලියම් සහ ලුම්පෝ සුමේදෝ කියන දෙදෙනාම එක සමානයි ඒ දෙද උන්වහන්සේ ඒකට අදාළ නැහැ ඒ දෙදෙනාම ගැඹුරු සමාධිය ගැන බොහොම කලාතුරකින් සාකච්ඡා කරන්නේ ඒගොල්ලන්ගේ ඉගැන්වීම් සාමාන්‍යයෙන් සාකච්ඡා ඒගොල්ලන්ගේ ඉගැන්වීම් වල තියෙන්නේ මේ එදිනෙදා ජීවිත කටයුතු වල සිහිය පවත්වා ගැනීම ගැන. එතකොට ඔබ වහන්සේ වෙනස් දෙයක් උගන්වන්නේ ඇයි?
Very good. When I attended the funeral ceremonies of Ajahn Chah, there were many, many monks there.
මම අජන් චා හඳුරුවන්ගේ ආදාහනයට සම්බන්ධ වුණාම බොහෝ භික්ෂුන් වහන්සේලා හිටියා එතන.
And one of the things we started talking about, what did Ajahn Chah actually teach?
අපි කතා කරන්න එතනදී කතා කරපු දෙයක් තමයි ඇත්තටම අජන් චා හඳුරුව ඉගැන්වේ මොකද්ද කියන එක.
And there were lots of arguments.
බොහෝ වාද විවාද තිබුණා එතන.
Ajahn Chah taught jhana. No, he didn't.
අජන් චා හඳුරුව ධ්‍යාන ඉගැන්වුවා. නෑ, උන්වහන්සේ ඉගැන්වුවේ නෑ.
Other monks said, yes, he did.
තවත් භික්ෂුන් කිව්වා ඔව් උන්වහන්සේ ධ්‍යාන ඉගැන්වුවා කියලා.
Some said Ajahn Chah taught vipassana.
සමහර අය කිව්වා අජන් චා විපස්සනා ඉගැන්වුවේ කියලා.
Other monks said no he didn't.
තවත් භික්ෂුන් කිව්වා නෑ උන්වහන්සේ විපස්සනා ඉගැන්වුවේ නෑ කියලා.
And there's lots of arguments about what Ajahn Chah actually taught.
අජන් චා ඇත්තටම ඉගැන්වුවේ මොකක්ද කියලා බොහෝ වාද විවාද තියෙනවා.
And it was my predecessor Ajahn Chakravarti very wisely summed it up
And everyone shut up after he talked. He said, everyone who listened to Ajahn Chah, they remembered what they wanted to hear, not what he said.
Ajahn Jagaru, unwahanseta kalin hitubu bhikshuwa, okkotama katapiya ganna kiyala kiyuwa, oba සියලු දිනාටම ඇහෙන්නේ ඔබට ඇහෙන්න ඕන දේ. අජන් චාහම්දුරු ගන්නව කියලා ඔබට ඇහෙන්න ඕන දේ තමයි ඇහිලා තියෙන්නේ.
What you are interested in, that's what you pay attention to.
ඔබට අහන්න කැමති දේ තමයි ඒකටයි ඔබ අවධානය යොමු කරන්නේ.
But there are some of Ajahn Chah's talks were recorded.
නමුත් සමහර අජන් චාහම්දුරුන්ගේ දේශනා පටිගත වුණා.
And the very early talks, really early, which were recorded on tape spools, did talk a lot about jhana.
Mulma deshanavala mulma patigata karapu wage unwanse boho washeen dhyana gana katha kala.
The later talks mostly talked about the Vinaya and your little bits of wisdom teachings.
පසුකාලීන දේශනාවල වැඩි වශයෙන් සාකච්ඡා කළ තියෙන විනය ගැන සහ පුංචි පුංචි ප්‍රඥාව ඇතුළත් ගැන්වීම.
But even the ones we have in English, it's only those monks who are interested in one thing, that's the sort of talks they translate.
අපිට ඉංග්‍රීසියෙන් තියෙන දේශනා පවා ඒව පරිවර්තනය වෙලා තියෙන්නේ යම් යම් දේවල් වලට කැමති වූ භික්ෂුන් වහන්සේලා ඒ ඒ දේවල් තෝරාගෙන කරපු පරිවර්තනයි තියෙන්නේ.
So you don't have a full description of what Ajahn Chah taught in the books which you have available.
ඔබට තියෙන පොත්වල හිඳ අජන් චාහම්දුරෝ සැබවින්ම ඉගැන්නුවේ කියලා හරි අර්ථයක් හරි විස්තරයක් සම්පූර්ණ විස්තරයක් දක්ින නැහැ.
And myself and many other monks were disgusted sometimes when we knew the Thai and we saw the translation and they were almost like two different books.
අපි Thai දන්න හින්දා අනිත් භික්ෂුන් එක්ක කතා කළා. ඉතින් පරිවර්තන හොයලා පරිවර්තන සංසන්දනය කරලා බැලුවම Thai පොතට ඇත්තටම පොත් දෙකක් වගේ. ඒ දෙක ගලපන්නත් බැරි තරම් වෙනස්.
And the monk who did the translation explained to us, oh yes, that's not what Ajahn Chah said, but that's what he wanted to say.
ඒ පරිවර්තනය කරපු භික්ෂුව කිව්වා, ඔව් ඉතින් අජන් චාහම්දුරු කිව්වේ ඒක නෙමෙයි, නමුත් උන්වහන්සේට කියන්න ඕනුනේ ඒක තමයි කියලා.
So in my experience, Ajahn Chah did teach jhanas, they were important.
මගේ අත්දැකීමට අනුව අජන් චාහම්දුරු ධ්‍යාන ඉගැන්නුවා සහ ඒවා ඉතාම වැදගත් වුණා ඒ දේශනාවල.
And the final point is that certainly the Buddha said they were important.
අන්තිම වැදගත්ම කාරණාව තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ධ්‍යාන වැදගත් කියලා.
And in particular, the 64th Sutta in the Majjhima Nikaya, the what's it called? Mahalukyaputta Sutta. There the Buddha gives a simile which could not be clearer.
Vedagatma deyak tamai Majjhima Nikaye Maha Malunkiputta Sutre 64 wen sutre sandahan wenawa upamawak. Eya ita wada pahedili wenna vidiyak neha.
And that upama, that simile, was you cannot get to the heartwood, the pith of a tree, without going through the bark and the sapwood.
ඒ උපමාවේ තියෙන්නේ ඔබට ගහේ පොත්ත සහ ඇතුළතට විදගෙන යන්න නැතුව ගහේ හරයට යන්න බෑ.
Just like you cannot get to anagami without going through jhanas.
ඒක හරියට අනාගාමී වෙන්න ධ්‍යාන හරහා යන්න නැතුව අනාගාමී වෙන්න බෑ වගේ.
It couldn't be clearer. The jhanas are necessary.
ධ්‍යාන කොච්චර අවශ්‍යද කියන එකට ඊට වඩා පැහැදිලි අර්ථකථනයක් හොයන්න බෑ.
Venerable sir, I'm a little monk. In the old days when I meditate, a moment before I attain some samadhi, I feel like the wind around me gets gusty and there occurs a drizzle. Because I understand this is the rain god and the wind god being delighted in my practice, can this be true?
පූජනීය ස්වාමීන් වහන්ස, මම කුඩා ස්වාමීන් වහන්සේ නමක්. ඉස්සර මම ඇතැම් අවස්ථාවලදී සමහර සමාධියකට පත්වීමට මොහොතකට කලින් මට දැනී තියෙනවා පරිසරයේ සුළඟ වැදවි පරිසරයේ කැළඹෙන බව සහ ඉතා කුඩා වැස්සක් ඇතිවන බව. හරියට මල් වරුසාවක් වගේ මට හිතෙන විදිහට එම නිදහස් ස්වභාවයට පත්වීමේදී සුළඟට අධිගෘහිත හා වැස්සට අධිගෘහිත දෙවියන් සතුටට පත්වෙනවා කියා මට සිතෙනවා. මේ සිදුවේ හැකි දෙයක්ද?
That must be why we've had so much rain in the past few days, because of that little muck.
ඒ පුංචි හාමුදුරු නිසා වෙන්න ති අපිට මෙච්චර දවස් වැස්සේ.
Now it is very unlikely, but when your mind becomes very, very peaceful, the perceptions can create those feelings.
වෙන්න බැහැ බොහෝ දුරට. නමුත් ඔබේ මනස සෑහෙන සංසුන් වුණාට පස්සේ ඔබේ මනසින් ඒ වගේ හැඟීම් උපදවන්නට පුළුවන්.
It is just like when monks get on lay people sometimes. They get very, very close to samadhi. They tell me that they can smell like a jasmine fragrance or a beautiful perfume fragrance around them. Just before they get into samadhi or after they get into samadhi.
හරියට ගිහි අය හෝ සමහර අය කියනවා ඒගොල්ල සමාධියට පත් වෙන්නට ඔන්න මෙන්න කියලා හෝ සමාධිය මිදුනට පස්සේ ඒගොල්ලන්ට සමන් පිච්ච මල් සුවඳ හෝ වෙනත් සුවඳක් දැනෙනවා වගේ කියලා.
And all that is, it's not the devas are around you to celebrate your great samadhi. It is just that before the body vanishes, the five senses are amplified. It's the same phenomena as me going to the toilet and seeing the beautiful piece of feces.
ඒ වෙන දේ තමයි ඔබ සමාධියකට යන්න කලින් ඉන්ද්‍රිය පහ තියුණු වෙන්න ගන්නවා. ඒ හින්දා ඔබට ඒ වගේ අත්දැකීම් ලැබෙන්නේ. ඒක හරියට වැසිකිළියට ගියාට පස්සේ ලස්සනයි කියලා අසුචි දිහා බලනවා වගේ.
If a piece of feces smells fragrant after samadhi, just ordinary smells which are here all the time, they smell like lotus flowers right in front of you.
අසුචි සුවඳයි වගේ දැනෙන්න ගන්නව නම් සමාධිය හේතුවෙන් සාමාන්‍ය සුවඳවල් ඔබට නිලුම් මල් සුවඳ වගේ දැනෙන්න පුළුවන්.
All it is your sati, your mindfulness is growing in power. It perceives things as beautiful before the five senses vanish.
ඒ ඔක්කොගෙම වෙන දේ තමයි සතිය දිනු වෙලා එය I lost it.
Okay, all it is that the mindfulness, when it becomes stronger, everything it perceives happily.
සිහිය දිනු වුණාට පස්සේ සිහියෙන් දකින දේ සතුටින් දකිනවා. එතකොට අර හැම දෙයක්ම සතුටුදායි දෙයක් විදිහට දකින්නේ.
It's mentioned the Buddha's teaching, Anguttara 8, Sutta 30, Eight Thoughts of the Great Man.
මේ සඳහන් කරලා තියෙනවා අංගුත්තර නිකාය 8:30 හොඳ සත්පුරුෂ පුජ්‍යලයෙකුගේ සිතවිලි 8ක් ගැන සඳහන් වෙන තැන.
And there it says that after such samadhi, even just a simple coarse alms food is like a feast in the president's palace.
එහි සඳහන් වෙනවා සරලම දානය පවා ඒ වගේ ගැඹුරු සමාධියකින් පස්සේ ඒ සරලම දානයත් පේන්නේ රජමැදුරක රජබොජුන් වගේ.
And even your old dirty patched robe is like the most fashionable item bought in Rome from Versace. Is Versace in Rome? Anyway, by the,
sure.
the best fashion houses of Europe.
යුරෝපේ රෝමයේ තියෙන හොඳම විලාසිතා ගාරයකින් ගත්ත ඇඳුම් වගේ තමයි ඔබට ඉරිලා ගියපු සිවුරත් පේන්න ගන්නෙ.
And the ordinary smells which are here all the time, they become so fragrant, like deva smells.
සාමාන්‍ය සුවඳවල් නිකන් සුවඳ විලුන් සුවඳ වගේ දැනෙන්න ගන්නවා. හරියට දෙවියන්ගේ සුවඳ වගේ.
It's not devas, it is just enhanced perception. Because of strong mindfulness.
ඒ දෙවිවරු නෙමෙයි එයින් වෙන්නේ ඔබේ දැක්ම තියුණු වෙලා තියෙන එක සිහිය බලවත් නිසා.
දේවාචාර්ය, I met a monk recently who thought he was enlightened, a non-returner, based on his meditation experiences. And yet it is obvious that he still suffers from greed for food, luxury items, and other sensual pleasures, and from ill will towards other monks and meditators who don't hold his view of the Dhamma, and from pride and conceit in his education, meditation attainment, support, status, and success. Is it so possible for someone with these qualities to be enlightened, or is it a case of overestimation?
අජන් බ්‍රහ්ම ස්වාමීන් වහන්සේ මට මෑතකදී භික්ෂුවක් හමු වුණා උන්වහන්සේ රහත් වෙලා කියලා හිතාගෙන ඉන්න ඒ වගේම උන්වහන්සේ අනාගාමී තත්වයට පත් වෙලා ඉන්න යම් අවබෝධයකට රහත් නෙමෙයි යම් අවබෝධයකට පත් වෙලා අනාගාමී කියලා හිතාගෙන ඉන්න උන්වහන්සේගේ භාවනා අධ්‍යක්ීම් අනුව නමුත් උන්වහන්සේ ඇසුරු කරනකොට ඉතාම පැහැදිලි උන්වහන්සේට කෑම පිළිබඳව තෘෂ්ණාව තියෙනවා ඒ වගේම සැප සම්පත් පිළිබඳව තෘෂ්ණා තියෙනවා තරහක් තියෙනවා අනිත් භික්ෂුන් වහන්සේලා සම්බන්ධව එතකොට එවැනි ඒ දෘෂ්ටිය පිළිගන්නේ නැති භික්ෂුන් සම්බන්ධවයි ඒ තරහ තියෙන්නේ ඒ උන්වහන්සේගේ මාන්නය සහ ආඩම්බරය වැඩි උන්වහන්සේ අධ්‍යාපනයත් හොඳයි ඒ වගේම උන්වහන්සේට දායකයොත් වැඩි සාර්ථකත්වයක් වැඩි ඒව ගැන කතා කරනවා එතකොට එහෙම කෙනෙක් යම් අවබෝධයකට පත් වුණා කියන එක පිළිගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ ඕනෝට වැඩි හිතාගෙන ඉන්න එකක්ද
It's very difficult to assess the attainment of another
යම් කෙනෙක්ගේ අවබෝධය මොකද්ද කියලා තහවුරු කරන්න ඉතාම අමාරු දෙයක්
Because even the Lord Buddha ate a lot of delicious food
බුදුරජාන් වහන්සේ පවා බොහෝ රසවත් ආහාර වැළඳුව කෙනෙක්
But It's the ill will, the anger, which is the easiest thing to find out if a person's enlightened or an anagami or not.
යම් කෙනෙක් අවබෝධයකට පත් වෙලාද නැද්ද අනාගාමීද කියලා දැනගන්න තරහව කියන එක ඔබට උපකාරී වෙන්න පුළුවන්.
And if a person gets angry, you know they cannot be an anagami.
යම් කෙනෙක්ට තරහ යනවා නම් එයා අනාගාමී වෙන්න විදියක් නැහැ.
But don't try and tell them, they'll get more angry.
ඒගොල්ලන්ට කියන්න යන්න එපා ඒගොල්ලන්ට තවත් තරහ යාවි.
But a person who understands these things will never go around telling other people that this or they're that.
මේවා තේරුම් ගන්න කෙනෙක් අරයට මෙයාට ගිහිල්ලා කියන එකක් නෑ ඒගොල්ලෝ මේ තත්ත්වෙ ඉන්නේ අර තත්ත්වෙ ඉන්නේ කියලා.
Oh, don't forget which sutta it is. There's so many suttas and I don't remember exactly where they are, but one of the suttas Ananda said, oh no, that's right. There was a monk came to see the Buddha.
එක සූත්‍රයක සඳහන් වෙනවා සූත්‍රේ නම මතක නැහැ ගොඩක් සූත්‍ර තියෙන නිසා එක භික්ෂුවක් එනවා බුදුන් වහන්සේ මුණ ගැහෙන්න
and this venerable told the Buddha asked a question one who has got arahata pala never thinks they are better than anybody else never thinks they're worse than anybody else never thinks they're the same as anybody else is that correct
මේ භික්ෂුව ඇවිල්ලා අහන්නේ බුදුරජාන් වහන්සේගෙන් රහත් අවබෝධයට ඵලයටපත් වෙච්ච කෙනෙක් Taman ඉහළ කෙනෙක් හෝ සම කෙනෙක් හෝ යම් කෙනෙක්ට වඩා පහත් කෙනෙක් කියලා හිතන්නේ නැහැ නේද කියලා අහන්නේ
and the Buddha said yes correct well done
බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා ඔව් ඇත්ත හොඳයි ඒ හොඳ අවබෝධයක් කියලා
and then another second monk came and asked the same question
දෙවනි භික්ෂුව ඇවිල්ලා ඒ ප්‍රශ්නයම ඇහුවා.
And the Buddha said, "Yes, correct."
බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා, "ඔව්, ඇත්ත."
Then the Buddha turned to Ananda and said, "Those were two new arahats."
බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දිහාට හැරිලා ප්‍රකාශ කළා, "ඒ දෙනම අලුත් රහතන් වහන්සේලා දෙනමක් කියලා."
And that's the way arahats let me know that they have broken through to that pala.
ඒ විදිහට තමයි රහතන් වහන්සේලා දැනුම් දෙන්නේ ඒ ඵලයට ඒගොල්ලෝ පත් වුණා කියලා.
They never go and say, I am an arahat. Can you please let the Sangha know that I'm an arahat?
ඒගොල්ලෝ ගිහිලා කියන්නේ නෑ මම දැන් රහත් කෙනෙක්. කරුණාවෙන් ගිහිලා සංඝයාට කියන්න පුළුවන්ද මම දැන් රහත් කියලා. එහෙම කියලා.
Because whether it's a Sowan or Anagami, Sowan, Sakadagami, Anagami or Arahat, these are not attainments, these are disappearances.
හේතුව තමයි සෝවන් සකදාගාමි අනාගාමි කියන ඒවා මේ ලබන දේවල් නෙමෙයි මේවායින් මේ අධ්‍යක්ීම් මේ නම් තියෙන අධ්‍යක්ීම් අතුරුදහන් වීමෙන් ඒ කියන්නේ දේවල් නැතිවීමෙන් ලැබෙන අධ්‍යක්ීම්.
Currently in the West, if you want to insult somebody, you call them a loser.
වර්තමානයේදී බටහිර නම් අපි කාට හරි නිඳා කරන්න ඕන නම් අපි ඒගොල්ලන්ට පරාජිත කෙනෙක් කියලා කියනවා. වැඩකට නැති මිනිස්සෙක් කියලා.
And many people, because they don't like monks in the West, they say, "You're a loser. Get a job."
ඉතින් බොහෝ සමහර අය කියනවා භික්ෂුවක් දැක්ක ගමන් ඔබත් පරාජිත වෙච්ච කෙනෙක් රස්සාවක් හොයාගන්න කියලා.
And they do that, try to upset me.
ඒගොල්ලෝ මාව නොසතුටු කරන්නයි එහෙම කියන්නේ.
And I smiled at them and said, "Oh, thank you for that compliment."
මං ඒගොල්ලන්ට hina වෙලා කියනවා ගොඩාක් ස්තුතියි මාව දිරිමත් කරාට කියලා.
Because a monk is a loser.
හේතුව තමයි භික්ෂුවක් කියලා කියන්නේ දේවල් නැති වෙච්ච කෙනෙක් තමයි.
We've lost so many attachments.
අපි ඇලෙන දේවල් ගොඩාක් නැති කරගත්ත අය.
That's my job, that's my task to lose as much as possible.
මගේ කාර්යය තමයි මගේ රස්සාව තමයි පුළුවන් තරම් නැති කරගන්න එක.
And I always look at the Lord Buddha as the biggest loser.
මම බුදුරජාන් වහන්සේ දිහා බලලා ඔක්කොම නැති කරගත්ත කෙනා විදිහට මම ගරු කරනවා.
So having celebrated losing things rather than gaining things, at the introduction to one of my books, I finish off the introduction by wishing everybody, not may you attain Nibbana. That's not what I wish people.
එක පොතක මම අවසානයේදී සඳහන් කරා මොකද මගේ අත්දැකීම් තියෙනවා දේවල් බහැර නැතිවීම සම්බන්ධව ඒ පොතේදී මම අන්තිමට සැඳින්වීම අන්තිමට සඳහන් කරේ නිවන් අවබෝධ වේවා කියලා නෙමෙයි.
I wish everybody may you all get lost.
මම ඔක්කොටම ප්‍රාර්ථනා කළේ ඔබ සියලු දෙනාම අතුරුදහන් වෙලා යාවක් මක බෑවෙන්න කියලා.
So it is now 9 o'clock, so please everybody get lost.
දැන් වෙලාව 9:00යි ඔක්කොම මක බෑවෙලා යන්න.
Okay, that's enough for tonight.
අදට ඇති.